SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
මේ වෙනකොට ලෝකේ පුරාම වඩාත්ම කතාබහට ලක් වෙන ඔබ දැනගත යුතු උණුසුම් සිදුවීම් මොනවාද? අපි එහෙමනම් අවධානයට ලක් කරමු සුපුරුදු පරිදි සිකුරාදා SBS සිංහල වැඩසටහනේ අපේ නිත්‍ය විශේෂාංගයේ ලොව වටා විශේෂාංගයෙන්. මෙවරත් මේ සාකච්ඡාවට සුපුරුදු ලෙසින් අපිත් එක්ක සම්බන්ධ වෙනවා ශ්‍රී ලංකාවේ සිට AFP ප්‍රවෘත්ති ජාලයෙන් ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදියට මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල් ආයුබෝවන්.
ආයුබෝවන් දිලක්ෂි.
අපි අදත් සාකච්ඡාව පටන් ගනිමු ඇමරිකාවෙන්ම. බොහෝ අවස්ථාවලදී අපි කරනවා වගේ මෙවරත් අපිට වාර්තා වෙනවා ඇමරිකානු රාජ්‍යතන්ත්‍රයට බලපාන්නා වූ ප්‍රධාන කාරණාවක්. අපි මීට කලිනුත් මේ විශේෂාංගයෙන් කිහිප වතාවකදී කතා බහ කළා වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වටා සිටින ප්‍රබල නිලධාරීන්ගේ සේවය අතහැර යාම් පිළිබඳව. බොහෝ දෙනෙක් මාස 7කට 8කට වඩා වැඩි කාලයක් ඉන්න බවක් නම් අපිට පේන්නේ නැහැ. අපි සති දෙකකට කලිනුත් කතා බහ කළා දවල මන්දිරයේ මීඩියා ඩිරෙක්ටර් මාධ්‍ය සම්බන්ධව වන අධ්‍යක්ෂවරයා හෝප් හික්ස්ගේ අස්වයාම පිළිබඳව. දැන් අපිට වාර්තා වෙනවා ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ඉවත් වීම පිළිබඳව, රෙක්ස් ටිලර්සන්ගේ ඉල්ලාස්වීම පිළිබඳව. අපි දන්නවා ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා කොතරම් ප්‍රබල චරිතයක්ද කියලා. ඇමරිකානු ජනාධිපතිවරයාට දෙවනි වන්නේ නැහැ ඔහුගේ කාර්යාවලිය ලෝකයේත් එක්ක සිදු කරන ගණදෙනවලදී. අපි දැක්ක පසුගිය කාල සීමාවේදී අමල් දැන් ඔබාමා වගේ ජනාධිපතිවරයෙක් ඉන්නකොට ඔබාමා හා සමානවම විශාල අවධානයක්, සැලකිල්ලක්, ගෞරවයක් සහ වගකීමක් පැවරලා තිබුණා ජෝන් කෙරීටත්, හිටපු රාජ්‍ය ලේකම්වරයාටත්. ඉතින් ඒ වගේ වූ වටපිටාවක් නිර්මාණය වෙලා තිබුණා රෙක්ස් ටිලර්සන්ටත්. විවිධ මතභේද තිබුණා ඔහුගේ පත්වීම හා සම්බන්ධව. නමුත් ඔහුත් ප්‍රබල චරිතයක් ඇමරිකානු රාජ්‍යතන්ත්‍රයේ. මේ ආකාරයෙන් මේ ප්‍රබල චරිත ඩොනල්ඩ් ට්‍රම්ප් හැර යන්නේ ඇයි? මේ කතාව තමයි මේ වෙනකොට විශාල වශයෙන් අවධානයට ලක් වෙලා තියෙන්නේ. ඇත්තටම ඇයි අමල්?
ඔව් නිලක්ෂි, දැන් සති කීපයක ඉඳලා ටිලර්සන් ඩොනල්ඩ් ට්‍රම්ප් අතර විරසකයක් තියෙනවා කියලා මාධ්‍යෙන් දිගින් දිගටම වාර්තා වුණා. මේ දෙපළ අතර තියෙන විරසකේ බොහොම උච්ච තැනකට ඇවිල්ලා තිබුණා. ඇතරම ටිලර්සනුත් ඒ වගේම ඩොනල්ඩ් ට්‍රම්ප්ත් ඒවා ප්‍රතික්ෂේප කරමින් තමන් අතර තියෙන සම්බන්ධය ඉතාමත් හොඳයි කියලා මුල් අවස්ථාවේදී ප්‍රකාශ කරලා තිබුණා. පසුව මේ දෙපළ අතර විශේෂයෙන්ම උතුරු කොරියාව සම්බන්ධයෙන් මත ගැටුම් කරලියට එන්න පටන් ගත්තා. එක් අවස්ථාවකදී ඩොනල්ඩ් ට්‍රම්ප් කියාගෙන හිටියා ටිලර්සන් ඔහුගේ කාලයේ නාස්ති කරනවයි කියලා උතුරු කොරියාව සමග සාකච්ඡාවකට මාර්ගය සකස් කිරීම තුලින්. ඒ වගේම මේ ඉරානය සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් බොහොම දැඩි විවේචනයක් කරන අවස්ථාවකදී ටිලර්සන් ඊට හාත්පසින්ම වෙනත් විදිහකට මීට කලින් ජනාධිපති ඔබාමා ඉරානය සමග ඇති කරගත්ත ඒ න්‍යෂ්ටික එකඟතාවය ඉදිරියට ගෙනියන්න යෝජනා කරලා තිබුණා. නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් එකට විරුද්ධවලා තිබුණා. ඉතින් මේ ඉරානය න්‍යෂ්ටික ගිවිසුම සම්බන්ධයෙනුත් මේ දෙපළ අතර ලොකු මත ගැටුමක් ඇති වෙලා තිබුණා. ඉතින් මේ වටපිටාව තුළ තමයි ටිලර්සන් අප්‍රිකාවේ සංචාරයක් කරමින් ඉන්න අවස්ථාවේදී තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් ට්විටර් පණිවිඩයක් මගින් ඔහු තනතුරෙන් පහ කරේ. ට්විටර් පණිවිඩයකින් ඔහු දැනුම් දුන්නා ටිලර්සන් වෙනුවට ඔහු දැනට CIA ඔත්තු සේවයේ ප්‍රධානියා වෙන පොම්පෙයෝ රාජ්‍ය ලේකම් තනතුරට පත් කළයි කියලා.
ඔව්, දැන් ඔබ සඳහන් කරපු ආකාරයට CIA හි ප්‍රධානියා, හිටපු ප්‍රධානියා මයික් පොම්පෙයෝ මේ තනතුරට, ඇමරිකානු රාජ්‍ය ලේකම් තනතුරට පත් කරලා තියෙනවා. අපිට මතකයි මීට කලින් මේ FBI එකේ ප්‍රධානියත් එක්ක මත ගැටුමක් ඇති වෙලා තිබුණා ඩොනල්ඩ් ට්‍රම්ප්. ඒකේ ප්‍රතිඵලයක් විදිහට FBI ප්‍රධානියා තමන්ගේ තව සේවා කාලය තියෙද්දි තමන්ට තියෙන නිවාඩු මත ඔහු රැඳී සිටියා. ඉතින් බොහෝ දෙනෙක් මත පළ කරා මේ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ FBI හිටපු ප්‍රධානියා අතර තියෙන මත ගැටණයක් තමයි මේක කියලා. දැන් ඔයගේ මේ ඉන්ටෙලිජන්ට් සර්විසස්, එහෙමත් නැත්නම් බුද්ධිංශ ප්‍රධානීන් සමග, ඒ අංශ සමගත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නිතරම මත ගැටුම් අපි දකිනවා. ඒ වගේ අවස්ථාවකදී ඇමරිකානු රාජ්‍ය ලේකම් වගේ මේ වගේ ප්‍රබල තනතුරක් සඳහා ඔත්තු සේවා නිලධාරී ප්‍රධානියෙක් නම් කිරීම කොයිතරම් දුරට උචිතද? මේක ඇමරිකා වගේ ප්‍රබල රාජ්‍යයක්, ලෝකයේ බොහෝ රටවල් එක ගනුදෙනු කරන රාජ්‍යයක රාජතාන්ත්‍රික ස්වභාවයට කොයිතරම් බලපාන කාරණාවක් තමයි.
ඔව් දිරක්ෂි, දැන් මයික් පොම්පෙයෝ කියන්නේ මේ වෙනකොටත් CIA රහස් ඔත්තු සේවයේ ප්‍රධානී හැටියට කටයුතු කරන්නේ. ඔහු තමයි ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනයේ වැඩිම කාලයක් එක දිගට තනතුරක් දරලා තියෙනවා. අතරම පෞගිය මාස 14ම ඔහු මේ තනතුරේ කටයුතු කරලා තියෙනවා සහ දිනපතාම ඩොනල්ඩ් ට්‍රම්ප් සමග සාකච්ඡා පවත්වන හමු වෙන නිලධාරියෙක් හැටියට තමයි ඔහුව හඳුන්වන්න පුළුවන්. අනිත් එක මේ විදිය රහස් ඔත්තු සේවයක ප්‍රධානියෙක් රාජතාන්ත්‍රික තනතුරක් ලැබීම ඒක අත්‍තරම මේ අසාමාන්‍ය දෙයක් නෙමෙයි. දැන් අපි බැලුවොත් රුසියාවෙන් රටේ ජනාධිපතිවරයා වෙලා තියෙන්නේ ඒ රටේ රහස් ඔත්තු සේවයේ KGB ආයතනයේ යම් කාලයක ප්‍රධානියා හැටියට හිටපු පුද්ගලයා. ඉතින් ඒ අතින් බලපුවාම මේ පත්කිරීමේ සුදුසුතාවය පිළිබඳ ගැටලුවක් නැහැ. ඉතින් දැන් චීනය වගේ ප්‍රබල රටවල් බලාපොරොත්තු වෙනවා මයික් පොම්පියෝ මේ තනතුරට පත්වීම තුළින් ඒ ඔවුන්ගේ රාජතාන්ත්‍රික සම්බන්ධතා තවත් ශක්තිමත් කර ගැනීමට.
දැන් ඔය මේ රහස් ඔත්තු සේවා පිළිබඳව කතා බහ කරද්දි මේ දවස්වල බ්‍රිතාන්‍යයට ලොකු අවධානයක් තියෙනවා සමස්ත ලෝකෙින්ම. මීට ටික කාලයකට කලින් බ්‍රිතාන්‍යත් රුසියාවත් අතර අතරංගුවටපත් වුණු රහස් ඔත්තු සේවා නිලධාරීන් හුවමාරුවක් සිදු වුණා. අර අපි සිරකරු හුවමාරුවක් සිදු කරගන්නේ අන්නේ වගේ. ඉතින් එවැනි වූ එක්තරා නිලධාරියෙක් බ්‍රිතාන්‍යයේ වාසය කළා. ඔහු ඇත්තටම ඔහු සම්බන්ධයෙන් වෙනම කතාවක් තියෙන ඔහු ඩබල් ඒජන්ට් කෙනෙක් කියලා. ඒ කියන්නේ රටවල් දෙකටම ඔත්තු සපයපු ඔත්තු සේවා නිලධාරියෙක් කියලා. ඔහු අනුජාතික සර්ගේ ස්ක්‍රිපල් කියන පුද්ගලයා. මේ පුද්ගලයා පිළිබඳව පසුගිය සතිය පුරාම විශේෂයෙන් කතා බහට ලක් වුණා. මේ පුද්ගලයා හිටි හැටියේම මේ අසනීප තත්වයට පත්වීම පිළිබඳව දැන් වෙනකොට ඔහුගේ මේ අසනීප තත්වය තවත් එක් රහස් ඔත්තු සේවා මෙහෙයුමක ප්‍රතිඵලයක් විදිහට තමයි හෙළි වෙලා තියෙන්නේ. ඒ අනුව බ්‍රිතාන්‍ය අගමැතිනිය තෙරේසා මේ සම්බන්ධව දැඩි ලෙසින් දෝෂාරෝපණය එල්ල කළා රුසියාවට පාර්ලිමේන්තුව තුළදී. මේ සිදුවීම ටිකක් අපි සැකහැර දැනගනිමු අමල්. සර්ගේ ස්ක්‍රිපල් කියන පුද්ගලයා කොයිතරම් වැදගත් පුද්ගලයෙක්ද රුසියානු ඔත්තු සේවාවට? ඔහුගේ බ්‍රිතාන්‍ය වාසය කොයි වගේ බලපෑමක්ද බ්‍රිතාන්‍යයට කරලා තියෙන්නේ? දැන් මේ ඇති වෙලා තියෙන අර්බුදකාරී වාතාවරණයේ අලුත්ම තත්ත්වය මොකක්ද? මේ සියලුම කාරණා අපි එකට කතා බහ කරමු.
දිලුක් ක්ෂේත්‍රම මේ සර්ගී ස්ක්‍රිපල් කියන්නේ අවුරුදු 66ක රුසියානු පුරවැසියෙක්. ඔහු ඔබ කිව්වා වගේම සිරකරුවන් හුවමාරුවේදී තමයි බ්‍රිතාන්‍යයට ලබා දීලා ඔහු බ්‍රිතාන්‍ය ජීවත් වුණේ. දැන් අවුරුදු ගාණක් ඔහු මේ විදිහට බ්‍රිතාන්‍යයේ වාසය කරා. ඔහුගේ දියණිය අවුරුදු 33ක දියණිය ඔහු බලන්නට අවිල්ල තිබුණා එංගලන්තයට. මේ ආපු වෙලාවක මේ මාසේ මුලදී ඔවුන්ට කවුරු හරි ප්‍රහාරයක් එල්ල කළයි කියනවා. මේක රසායනික ද්‍රව්‍යයක්. එහෙම නැත්නම් මීට කලින් අර උතුරු කොරියාවේ කිම් ජොන් උන් ඔහුගේ සහෝදරයාට විරුද්ධව පාවිච්චි කරපු නර්ව් ඒජන්ට්, එහෙම නැත්නම් මේ ස්නායු අක්‍රියවන රසායන ද්‍රව්‍යයක් විද්දා වගේ දෙයක් මේ සර්ගී සහ ඔහුගේ දියණියට සිද්ධ කළයි කියලා තමයි දැනගන්න තියෙන්නේ. මේක ඇත්තටම ඝාතනයක් කිරීමට උත්සාහ කළයි කියලා බ්‍රිතාන්‍ය චෝදනාවක් එල්ල කළා. රුසියාවේ බලධාරීන්ගේ අනුමැතිය ඇතිව මීට කලින් රුසියාවට විරුද්ධව කටයුතු කරපු රුසියානු ජාතිකයන්ට ඒ එල්ල කරන ප්‍රහාරවල කොටසක් හැටියට තමයි බ්‍රිතාන්‍ය මේක අර්ථකථනය කළේ. ඒ අනුව බ්‍රිතාන්‍ය විසින් රුසියාවට දන්වලා තිබුණා මේ මිනිමැරීමට තැත්කිරීම සම්බන්ධයෙන් රුසියාවෙන් නිදහසට කරුණු විමසුවා සහ ඔවුන්ට කාල සීමාවක් ලබා දීලා තිබුණා මේ පිළිබඳ වාර්තාවක් බ්‍රිතාන්‍යට දෙන්න. නමුත් ඒකට රුසියාව ප්‍රතිචාරයක් දැක්වුවේ නැහැ.
ඔව්, දැන් අපි දන්නවා මේ වගේ මේ ඩබල් ඒජන්ට්ලට වෙන සංසිද්ධිය. මොකද යම්කිසි රජයක් මගින් යම්කිසි ඔත්තු සේවා නිලධාරියෙක් යම්කිසි විදේශීය ඔත්තු සේවා සඳහා යොදවනවා. නමුත් රජයට හොරෙන් එම පුද්ගලයා අයිති රාජ්‍යයට හොරෙන් විරුද්ධ පාර්ශවයට එම පුද්ගලයාම ඔත්තු ලබා දෙනවා. ඉතින් ඒ වගේ පුද්ගලෙක් තමයි මේ සර්ගේ කියලා කියන්නේ. ඉතින් බ්‍රිතාන්‍යයට ඔත්තු ලබා දීම හේතුවෙන් තමයි ඇත්තටම බ්‍රිතාන්‍ය මේ සිරකරු හුවමාරු යටතේ මේ පුද්ගලයා බ්‍රිතාන්‍ය වෙත ලබාගෙන තිබුණේ. දැන් මේ තත්ත්වයේ හේතුවෙන් තෙරේසා මේ බ්‍රිතාන්‍ය අගමැතිරිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා වහාම ක්‍රියාත්මක වන පරිදි බ්‍රිතාන්‍යයේ ඉන්න රාජතාන්ත්‍රික නිලධාරීන් 20කට අධික සංඛ්‍යාවක් රටින් පිටවහල් කරනවා කියලා. මේ තත්ත්වය රාජතාන්ත්‍රික විදිහට කොයි ආකාරයේ බලපෑමක්ද ඇති කරන්නේ බ්‍රිතාන්‍ය සහ රුසියා වගේ ප්‍රබල රාජ්‍යන් දෙකක් අතර?
ඔව්, දිරුෂපි බලාපොරොත්තු වුණා මේ විදිහට මේ දෙරට අතර මේ අර්බුදය සම්බන්ධයෙන් යම්කිසි පියවරක් බ්‍රිතාන්‍යයට ගන්න සිද්ධ වෙයි කියලා. මොකද බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ දැඩි විරෝධයක් මතු වුණා තෙරේසා මේ ප්‍රශ්නය පිළිබඳ බලවත් පියවරක් නොගත්තොත්. ඇත්තරම ඇයට දේශපාලනික වශයෙන් අවාසි සහගත තත්ත්වයක් රට තුළ නිර්මාණය වෙමින් තිබුණා. ඉතින් මෙතනදී අය දැන් රුසියාවට ඇත්තටම බොහොම තදින් අවවාද කරලා රුසියාවෙන් නිසි ප්‍රතිචාරයක් ලැබෙන්නේ නැති තැන තමයි මේ විදිහට දැනට රුසියාවේ තානාපති නිලධාරීන් 23 දෙනෙක් ලන්ඩන් නුවර සේවය කරන. අතරම ඔවුනුත් තානාපති නිලධාරීන් හැටියට පෙනී සිටියට බ්‍රිතාන්‍යයත් දන්නවා මේ නිලධාරීන් රහස් ඔත්තු සේවාවලට අනුබද්ධ නිලධාරීන් කියලා. ඉතින් මේ විදිහට නිල වශයෙන් පිළි නොගත් නමුත් බුද්ධි අංශ නිලධාරීන් හැටියට සැලකෙන ඒ රාජතාන්ත්‍රිකයන් 23 දෙනෙකුට රටෙන් සතියක් ඇතුළතදී පිටවෙන්න කියලා තමයි බ්‍රිතාන්‍ය දැන් නියම කරලා තියෙන්නේ. ඉතින් මේක තමයි බ්‍රිතාන්‍ය රුසියාවට විරුද්ධව මේ අවස්ථාවේදී ගන්න පළවෙනි පියවර. ඒකම දිලුක්ෂි බ්‍රිතාන්‍ය දැනට ප්‍රකාශ කරලා තියෙන ඔවුන් මේ අවුරුද්දේ අවසානයේදී මොස්කව නුවර පැවැත්වීමට නියමිත තියෙන ලෝක පාපන්දු ශූරතාව කුසලාණයට රාජකීයයන් සම්බන්ධ කරගන්නේ නැtei කියලා. ඒ වගේම දේශපාලන අධිකාරියේ ඉහළම මට්ටමේ නියෝජනයක් මුලින් යෝජනා කරලා තිබුණට දැන් ඒක සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඉතින් ඇත්තටම පාපන්දු ලෝක ශූරතාවය රාජතාන්ත්‍රික මට්ටමින් වර්ජනය කිරීමටත් බ්‍රිතාන්‍ය තීන්දු කරලා තියෙනවා.
ආසියාතික කලාපයේ ප්‍රබල රාජ්‍යයක් විශේෂිත වූ දේශපාලනික තීන්දුවකට එළඹුණා රටේ නායකත්වය සම්බන්ධයෙන්. ඒ තමයි චීනය. චීනයේ වත්මන් නායකයා චීන ජනාධිපති ෂී ජින්පින් හට දැන් ඔන්න අවස්ථාව ලැබෙනවා කැමැති තරම් කාලයක් බලේ ඉන්න. දැන් මේ මාතෘකාව ටිකක් අපේ මාතෘභූමිය ශ්‍රී ලංකාවටත් සමීපයි. මොකද අපි දන්නවා මහින්ද රාජපක්ෂයුගේදී 18 සංශෝධනය අරගෙන ඇවිල්ලා ජනාධිපතිවරයෙකුගේ බලතල කාලය වැඩි කරගත්ත, දීර්ඝ කරගත්ත. ඉතින් මේත් එක්කම රටේ නායකයාගේ පාලන කාලය සම්බන්ධයෙන් විශාල කතාබහක් ඇති වුණා. ඊට පස්සේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන්ගේ තියෙන වසර 6 වසර 5 දක්වා අඩු කරගත්තා. ඉතින් මේ වගේ නොයෙකුත් රාජ නායකයාගේ පාලන කාලය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් තියෙන රටක් විදිහට ශ්‍රී ලංකාවටත් මේ කතාව වඩාත් වැදගත් වේවි. දැන් අපි දන්නවා චීනයේ කොමියුනිස්ට් රාජ්‍යයක් විදිහට චීනයේ දේශපාලන ශාස්ත්‍රය වෙනස් අපේ මාතෘභූමිය ශ්‍රී ලංකාවට වඩා. කොහොම වුණත් මේ වගේ මාතෘකා පිළිබඳ උනන්දුවක් දක්වන ජාතියක් විදිහට චීනයේ සිදුවුණු මේ කතාව අපිට වඩාත් වැදගත් වෙනවා. ඊටත් වඩා වැදගත් වෙනවා කලාපීය ප්‍රබල රාජ්‍යයක් විදිහට මේ ගත දේශපාලන තීන්දුව. ෂී ජින්පින් උදා කරගත්ත මේ අවස්ථාව කලාපීය දේශපාලනයට කොයි වගේ බලපෑමක් ඇති කරාවිද අමාත්‍ය?
ඔව් දිදුෂි, අත්‍තරම මේක කිසි කෙනෙක් බලාපොරොත්තු නොවිච්ච විදිහට ෂී ජින්පින් ජනාධිපතිවරයා ඒකාධිපතිත්වය සඳහා කරා යන ගමනක් හැටියට තමයි හුඟක් අය මේක හැඳුන්වේ. අත්‍තරම රට තුලත් මේ පිළිබඳ විවේචන මතුවලා තියෙනවා. ෂී ජින්පින් අත්‍තරම රට ආර්ථික වශයෙන් බොහොම ලොකු පිම්මකට රට යොමු කරපු නායකයෙක් හැටියට පිළිගැනෙනවා. ඒකම ඔහු නව සේදමාවතක් නිර්මාණය කිරීමට බටහිර රටවල් සහ පෙරදිග රටවල් එකතු කරන බෙල්ට් ඇන්ඩ් රෝඩ් කියන ඒ ව්‍යාපෘතියේ නියමුව හැටියට හඳුන්වනවා. ඉතින් ආර්ථික වශයෙන් රට ඉතාමත්ම ඉහළ තැනකට ගේනට කටයුතු කරපු නායකයෙක්. ව්‍යවස්ථාව වෙනස් කිරීම තුළින් අවශ්‍ය ඕනම කාලයක් තනතුර රැඳී සිටීමට දැන් අවකාශය ලැබිලා තියෙනවා. මීට කලින් හිටපු චීන ජනාධිපතිවරුන් ඇත්තටම තමන්ගේ කාල සීමාව ඒ වාර දෙකකින් අවසන් කරලා තිබුණා. ඊට පසුව තරුණ පරපුරට ඒ නායකත්වයේ ඉඩකඩ සලස්සලා තිබුණා. දැන් අලුත්ම තත්ත්වය තමයි රටේ ව්‍යවස්ථාව වෙනස් කිරීම තුළින් 2012 පත් වෙච්ච ෂී ජින්පින්ට සීමාවක් නැතිව රැඳී සිටීමට ඒ අවස්ථාව ලැබිලා තියෙනවා. මොකද චීනය කියන්නේ ජනතාවගේ ඡන්දයෙන් පත්වන නායකයෙක් නෙමෙයි, කොමියුනිස්ට් පක්ෂයේ සමාජිකයන් අතරින් පත් කරගන්න නායකයෙක්. ඉතින් ඔහුට මේ දැනට තියෙන විදිහට තමන්ට හිතන කාලයක් මේ තනතුරේ රැඳී සිටීමට ඒ ඉඩ ප්‍රස්ථාදයෙන් සලසාගෙන තියෙනවා.
ඔව්, දැන් චීනය වගේම දැන් අග්නික ආසියානු කලාපය පිළිබඳව කතාබහ කරද්දී තවත් ටිකක් හිතුවක්කාර රාජනායකයෙක් පිළිබඳව අපි මීට කලිනුත් කතාබහ කළා. ඒ තමයි පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩියුටර්ටේ. ඔහුගේ මේ රට තුළ ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මැඩලීමේ ව්‍යාපාරය පිළිබඳව නොයෙක්වර අපි මේ සාකච්ඡාවේදී කතාබහට ලක් කළ තියෙනවා. කෙලින්ම රජයේ හමුදා විසින් මේ පුද්ගලයන් ඝාතනයට ලක් කිරීම පිළිබඳව අන්තර්ජාතිකව විශාල විවේචන එල්ල වෙමින් පවතිනවා, විශේෂයෙන්ම මානව හිමිකම් සම්බන්ධව. දැන් අපිට වාර්තා වෙනවා මේ අන්තර්ජාතික අපරාධ අධිකරණයේ යම් කිසි වූ ක්‍රියාමාර්ගයක් ගන්නට උත්සාහ කළා මේ පිලිපීනයේ තුළ ක්‍රියාත්මක වන ඩියුටේටේගේ මේ ප්‍රතිපත්තිය වෙනුවෙන්. ඩියුටේටේත් නිකන් හිටියේ නැහැ, අනිත් පැත්තට ප්‍රතිචාරයක් දක්වලා තියෙනවා අන්තර්ජාතික අපරාධ අධිකරණයට, එසේත් නැත්නම් ඉන්ටර්නැෂනල් ක්‍රිමිනල් කෝට් ICC. අපි මේ සම්බන්ධව ටිකක් කතා බහ කරමුවල්. මේක ඩියුටේටේගේ තවත් එක්තරා මේ නිර්භය ප්‍රතිපත්තියක් කියලා අපිට හඳුන්වන්නට පුළුවන්.
ඔව් දිලුක්ෂි, අතරම ඩියුටේටේ කියන්නේ විශේෂයෙන්ම බටහිර රටවල් තමන්ගේ මානව හිමිකම් ප්‍රතිපත්තිය දිගින් දිගටම විවේචනය කරන අවස්ථාවලදී ඒ කිසිහෙකට සැලෙන්නේ නැතිව බොහොම ඍජුවම ඒවට ප්‍රතිචාර දක්වපු ආසියානු නායකයෙක් තමයි. නමුත් මේ අවස්ථාවේදී ඔහු කරලා තියෙන දේ තමයි තමන්ට ජාත්‍යන්තර යුද අධිකරණයකින් තියෙන අවදානම වැළැක්වීම සඳහා දැන් ඔහු පියවරක් අරන් තියෙනවා. ICC එකෙන් තමන්ගේ රට ඉවත් කරගන්නවයි කියලා ඔහුදම් ප්‍රකාශයට පත් කළා දියලා. මොකද මේ වෙනකොට පිලිවිනේ පොලිසිය විසින් ආසන්න වශයෙන් 4000ක විතර පුද්ගලයන් සංඛ්‍යාවක් ඝාතනය කළා තියෙනවා කියලා තියෙනවා. විශේෂයෙන්ම මේ මත්ද්‍රව්‍ය චෝදනාවට සම්බන්ධ උදවිය. මේ 4000ක් කියන සංඛ්‍යාව නිල වශයෙන් සඳහන් වුණාට මානව හිමිකම් සංවිධාන වලින් නම් කියනවා ඇත්තටම පොලිසිය විසින් ඝාතනය කරපු සංඛ්‍යාව ඊට වඩා 3 ගුණයක් වෙන්න පුළුවන් කියලා, 12000කට විතර ආසන්න ප්‍රමාණයක් වෙන්නට පුළුවන් කියලා. ඉතින් එවැනි වටපිටාවක් තුළ තමයි ඩියුටර්ටේ මේ 2002 රෝම ප්‍රඥප්තිය යටතේ ඇති කරපු ඒ ICC සංවිධානයෙන් ඉවත් වෙනවයි කියලා ප්‍රකාශ කළා තියෙන්නේ. මොකද ජාත්‍යන්තර උසාවියෙන් පරීක්ෂණයකට ලක් කරන්නට පුළුවන් ICC සමාජික රටවල පුද්ගලයන් පමණයි. සමාජිකත්වයෙන් ඉවත් වුණොත් තම රටේ කිසිවක් මේ විදිහට ජාත්‍යන්තර අධිකරණයට ගෙනියන්න බැරි තත්ත්වයක් උදා වෙනවයි කියන පදනම මත තමයි ඩියුටේට ජනාධිපතිවරයා මේ ප්‍රකාශය සිද්ධ කළා තියෙන්නේ.
ඔව්, දැන් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ඒ ප්‍රඥප්තියට ශ්‍රී ලංකාව අත්සන් කළා නැහැ. ඉතින් මේ සම්බන්ධවත් පසුගිය කාලවක වානුවේදී විශාල කතාබහක් ඇති වුණා ජාත්‍යන්තර අපරාධ අධිකරණයට අරගෙන යන්න බැහැ ලංකාව කියලා. දැන් ඒ කියන්නේ දැන් ඩියුටේටේගේ මේ ක්‍රියාමාර්ගය තුළින් ලෝකයට සනාත වෙනවා අවශ්‍ය නම් ICC එකෙන් ඉන්ටර්නැෂනල් ක්‍රිමිනල් කෝට් එකෙන් අවශ්‍ය වෙලාවට අයින් වෙන්නත් පුළුවන් කියලා. එතකොට කොහොමද පැවති රටක් අයින් වුණාට පස්සේ සිදුවන නීත්‍යානුකූල ක්‍රියාමාර්ගය?
මේ පිළිබඳ ලොකු විවාදයක් ඉදිරිදී ඇතිවෙන්නට පුළුවන්. මොකද මේ ඔවුන් සමාජිකත්වයේ තිබිච්ච කාලය තුලදී සිදුවෙච්ච අපරාධ සම්බන්ධයෙන් ඒවා පරීක්ෂා කිරීමට ICC එකට බලයක් තියෙනවද නැද්ද කියන ප්‍රශ්නය මතුවන්නේ ඉඩ තියෙනවා. ඊළඟ කාරණේ තමයි දිරලක්ෂි, දැන් මේ විදිහට අපි බලපුවාම ලිබියාවත් ශ්‍රී ලංකාව වගේම ICC ජාත්‍යන්තර අධිකරණයේ සමාජිකයෙක් නෙවෙයි. ඔවුනුත් ලංකාව වගේම මේ සමාජිකත්වය ලබා ගැනීම ප්‍රතික්ෂේප කරලා මේ ප්‍රඥප්තියට අනුකූලතාවය දැක්වෙන්නේ නැහැ. නමුත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලයේ ඒකමතික යෝජනාවක් අනුව ලිබියාව ICC එකට රපෝර්තු කරා. ඒ අනුව තමයි ගඩාෆිගේ පුතත් ඒ වගේම අනිකුත් එවකට හිටපු ලිබියානු නායකයුනුත් ICC එකේ පරීක්ෂණයට ලක් කළා. ඔවුන්ව වරදකරුවන් කළා තියෙනවා. ඉතින් සමාජිකත්වයේ තිබුණත් නැතත් ICC පරීක්ෂණයට ලක්වීමේ ඒ අවධානම තියෙනවයි කියන එක මේ පසුගිය සිදුවීම් වලින් සනාථ වෙලා තියෙනවා.
ඒ කියන්නේ මේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සමාජිකයන් 5 දෙනාගෙන් කවුරුන් හෝ කෙනෙක් අම් වශයෙන් එක් රටක් හෝ නිෂේධ බලය පාවිච්චි කරමින් විරුද්ධත්වය ප්‍රකාශ කළොතින්, වීටෝ පවර් එක පාවිච්චි කරමින් විරුද්ධත්වය ප්‍රකාශ කළොතින් ඉන්ටර්නැෂනල් ක්‍රිමිනල් කෝට් එකට යම් කිසි වූ රටක් ගෙනියන්න බැහැ නේද? ඒක තමයි තත්වයනේ.
ඔව්, ඒ කියන්නේ නිෂේධ බලය පාවිච්චි නොකරොත් ඒකමතිකව ආරක්ෂක මණ්ඩලය මේක අනුමත කරනවා නම් ඒ නිත්‍ය නියෝජිතයන් ICC එකට පුළුවන් ඒ රට සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්න. නමුත් එක නිත්‍ය නියෝජිතයෙක් හෝ ඒකට විරුද්ධ නම් එහෙනම් ICC එකෙන් බේරෙන්න පුළුවන්.
හොඳයි, අපේ ශ්‍රී ලංකාවටත් මේ කාරණාව ටිකක් සමීපින්ද ටිකක් වැඩිපුර මම ඒ සම්බන්ධව කතා බහ කළේ. ඊළඟට මම කැමති මේ ගෙවිලගිය සතියේ සිදුණු ගුවන් යාන අනතුර පිළිබඳව කතා බහ කරන්න. බංග්ලාදේශයේ සිට නේපාලයේ කත්මන්ඩු නුවර දක්වා පියාසර කරමින් තිබුණු US බංග්ලා ගුවන් යානයේ අනතුරට පත් වුණා. මුලින්ම මේකට නිශ්චිත හේතුවක් අපිට ආරංචි වුණේ නැහැම. විශාල සංඛ්‍යාවක් මිය ගියා, බොහෝ දෙනෙක් කම්පාවට පත් වුණා මේ සිදුවීමෙන්. දැන් වෙනකොට අපිට වාර්තා වෙනවාද මේ ගුවන් අනතුරට හේතු පිළිබඳව?
ඔව් දිල්දුක්ෂ, අතරම මේක නේපාලයේ දශක 3කට පස්සේ තිබිච්ච විශාලතම ගුවන් අනතුර හැටියට තමයි අපිට කියන්න සිද්ධ වෙන්නේ. මූලික වශයෙන් පෙනී යන විදිහටනම් දිල්දුක්ෂ මේ ගුවන් යානයේ දෝෂයක් තිබිච්ච බවක් පේන්නට නැහැ. නමුත් මේ ගුවන් නියමුවත් ඒ වගේම පාලක මැදිරියත් අතර තිබිච්ච කතාබහේදී මේ ගුවන් යානය ගුවන් තොටුපළට ගෙන්වීම, එහෙම නැත්නම් ඔවුන්ට මඟ පෙන්වීමේදී ගුවන් නියමුවත් ඒ වගේම පාලක මැදිරියත් අතර තිබිච්ච ඒ සන්නිවේදනයේ ලොකු ප්‍රශ්න සහගත තත්ත්වයක් තිබිච්ච බව තමයි සඳහන් වෙන්නේ. ධාවනපතේ වම්පසින්ද එහෙම නැත්නම් දකුණුපසින්ද එන්න ඕනේ කියන කාරණාව පිළිබඳ විවිධ අවස්ථාවලදී විවිධ දේවල් කියපු බව තමයි සඳහන් වෙන්නේ. ඉතින් මේක සන්නිවේදනයේ තිබිච්ච ප්‍රශ්නය නිසා අවසාන මොහොතේ ගුවන් නියමුවා ඒ ධාවනපතේට පිවිසෙච්ච මාර්ගය වෙනස් කරලා අංශක 180ක් හරවන්න උත්සාහ කිරීමේදී තමයි මේ අනතුර සිද්ධ වුණයි කියලා දැනට දැනගන්න තියෙන්නේ.
අමල්, එහෙමනම් නැවත වතාවක් අපි ඔබව හමුවන්නේ ලබන සතියේ සිකුරාදා. අදත් අපිත් එක්ක සම්බන්ධ වෙලා ලෝකයේ උණුසුම් කාරණා පිළිබඳව තොරතුරු විග්‍රහයට සම්බන්ධ වීම පිළිබඳව අපි ස්තුතිය පළ කරන. එහෙමනම් ආයුබෝවන්, අපි ලබන සිකුරාදා හමුවෙමු.
ආයුබෝවන් දිරුක්ෂි.